ඊළඟට ගරු වෛද්‍ය රුවන් රණසිංහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඔබතුමා විනාඩි 10ක් කාලයක් තියෙනවා. ඔබ ප්ලීස් මුල් ආසනයේට මහාචාර්ය සේනානායකකාර කරු මන්ත්‍රීතුමා වඩිනවා.
ගරු පුවන් රණසිංහ අමාත්‍යවරයා ඔබතුමාට විනාඩි 10ක කාලයක් ලැබෙනවා.
විනාඩි 10ක් මට 16ක් තිබුණා.
හැමෝගේම වෙලාව අඩු වෙලා තියෙනවා.
හොඳයි, කාරක සභා සභාපතිතුමනි, විශේෂයෙන් සංචාරක විදේශ රැකියා සහ අධිකරණ අමාත්‍යාංශවල කාරක සභා අවස්ථාවේ විවාදයට අදහස් දැක්වීමට අවස්ථාව ලැබීම පිළිබඳව කෘතවේදී වෙනවා. විශේෂයෙන් දැන් අද උදේ ඉඳලා මම විවිධ විශේෂයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් යොමු කරපු අදහස් අහගෙන ඉන්නකොට දැන් ඉතාමත්ම හොඳ සුරපුරයක් වගේ රටක් අපිට බාර දීලා ඒක දැන් විනාශ වෙලා වගේ තමයි මේගොල්ලන් කතා කරන්නේ. කොමුණත් මේ පහුගිය වසරේ අපිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේක විනාශ කරලා හප කරලා නන්නත්තර කරලා තිබුණ මේ රටේ ආර්ථිකය ස්ථාවර කරන්න අපිට පුළුවන් වුණා. සාර්වාර්ථික ස්ථාවරත්වය විශේෂයෙන් අපි දන්නවා එක්ස්චේන්ජ් රේට් එක, ඔලී අනුපාතය, ඒ වගේම රාජ්‍ය ආදායම, රජයේ වියදම, අයවැය හිඟය, මේ සියලුම දේවල් කළමනාකරණය කරලා අපේ ආර්ථිකය ස්ථාවර තැනකට ගේන්න අපිට පුළුවන් වුණා. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්න කැමති විශේෂයෙන් අන්නේ සාර්ව ආර්ථික ස්ථාවරත්වයේ ළඟා කරගන්න වැඩේදී අපිට විශාල දායකත්වයක් ලබා දුන්නේ අපේ විදේශ රටවල ඉඳලා දුක් මහන්සි වෙලා රැකියාවේ නිරත වෙලා අපේ රටට විදේශ විනිමය එවන අපේ රටේ පුරවැසියන්. ඒ වගේම සංචාරක ක්ෂේත්‍රයේ අපි දන්නවා සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්ත ව්‍යාපාරිකයන්ගේ ඉඳලා පුංචි ටුක් ටුක් එකක වැඩ කරන, එහෙම නැත්නම් පොඩි සංචාරකයින්ට මඟ පෙන්වන මේ වගේ මේ මේ ශේත්‍රයේ නියලිලා ඉන්න මෙන්න මේ කණ්ඩායම් විසින් තමයි මේ ආර්ථික ස්ථාවරත්වයේ ළඟා කරගන්න විශාල දායකත්වයක් සභාපතිතුමනි අපිට ලබා දුන්නේ. ඉතින් ඒ පිළිබඳව කෘතවේදී වෙන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා. ඉතින් විශේෂයෙන් දැන් මම දැක්කා ඒ වගේම මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමති මේ අවුරුද්දේ 20 ලක්ෂ වෙනි සංචාරකයාද අද උදේ UL-504 ගුවන් යානයෙන් ආවා රෆායෙල් සහ ක්ලෙයා කියලා ප්‍රංශ යුවලක්. ඉතින් දැන් මෙතන දිගින් දිගටම සඳහන් කරා මේ සංචාරක කර්මාන්තයේ ඔලුගෙඩි ගාන නෙමේ වැඩි වෙලා තිබ්බට වියදම් අඩු වෙලා තියෙනවා කියලා මම ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නම්. ඊට කලින් මම කැමති දැන් උදේම ඇවිල්ලා මෙතන ලොකු නාට්‍යයක් පටන් ගන්න ලෑස්ති වුණා අපේ රට ආයත් විනාශ වෙන්න යන්නේ කියලා. ඒ වගේ මෙහා පැත්තේ අර නයිරොටි නේද, එතනත් මම දැක්ක උත්සාහයක් දරනවා මේ ජාතිවාදය, එමත් නැත්නම් ආගම්වාදය ආයේ දේශපාලනයට අවුස්සලා ගන්න. දැන් අපි දන්නවා බුද්ධ ධර්මය තමයි විශේෂයෙන් අපේ රටේ ශිෂ්ටාචාරයේ මේ ඓතිහාසික ගුරුමේ මේකේ පදනම වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මෛත්‍රිය කරුණාව. ඒක ජාතිවාදයේ වෛරය පතුරලා බෝම්බ ගහලා විනාශ කරලා දේශපාලනයේ මේක තුච්ච උත්සාහයක් මේ විපක්ෂයේ ධර්මයෙන් ඉන්නවා. අන්න ඒක නැවත දේශපාලනීකරණය කරන්න. ඒකට උඩගෙඩි දෙන්න මේ කණ්ඩායම විවිධ අවස්ථාවල අද දවසේ මේ මේ සභාව තුළ උත්සාහ ධර්මයෙන් හිටියා. ඉතින් මම ඉල්ලීමක් කරන්න කැමති ඒ පහත් දේශපාලන ඉංග්‍රිත වෙන්න එපා. ඉතාමත්ම හොඳින් මේ රටේ ආර්ථිකය කළමනාකරණය කළා විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය. ඉතාමත්ම හොඳ තැනකට අපි ගේන්න සමත් වෙලා තියෙනවා පහුගිය අවුරුද්දේ. ඉතින් දැන් ඒක 2019 වගේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ආයෙත් එහෙම තැනකට ගෙනල්ලා අර 21 වෙනිදාට නේද තමන්ගේ සෙනග සංවිධානය කරගන්න අවශ්‍ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා නැවතත් මේ කර්මාන්තය බිමට සමතලා කරලා අපේ කර්මාන්තය එදිලා ඉන්න විශේෂයෙන් අපේ රටේ සමස්ත ආර්ථිකයේ නැවත බිමට ඇද දාන උත්සාහයක තමයි මේ විපක්ෂයේ සමහර කණ්ඩායම් නිරත වෙමින් දැන් ඉන්නේ මෙතෙන්ට වෙලා. ඉතින් මෙන්න මේ පහත් දේශපාලනය නැවත අපේ රටේ ඇති කරන්න එපා. අපි එකෙන් ඇති වෙන්න බැට කෑවා, අපේ රටේ පුරවැසියන් බැට කෑවා. ඒ නිසා ඒ ඉල්ලීම විපක්ෂයෙන් මේ වෙලාවේ මම කරන්න කැමති සභාපතිතුමනි. දැන් අර කිව්වනේ සංචාරකින්ගේ පැමිණීම වැඩි වෙනවා, හැබැයි ඒගොල්ලන්ගේ වියදම් කිරීමේ ප්‍රමාණය අඩු වෙනවා කියලා මම කියන්න කැමති විශේෂයෙන් මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඕගොල්ලන් මේ ලෝකෙත් එක්ක අප්ඩේට් වෙන්න මේ ලෝකේ ජීවත් වෙන්න මේ ලෝකේ මොකද්ද උනේ කියලා හොඳට අධ්‍යයනය කරලා බලන්න 2018 ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකෙක් රුපියල් ඩොලර් 181ක වියදමක් දරනවා කියලා අපි ගණනය කරලා තිබුණා. එතකොට එහෙම ගත්තොත් එහෙම ඒ සංචාරකෙක් ඒ වෙලාවේ ඩොලර් එක රුපියල් 180යි. එහෙම නොත් ඒගොල්ලන්ගේ එක දවසක වියදම රුපියල් වලින් ගත්තොත් එහෙම රුපියල් 32500යි. අද අලුත්ම අපි තවත් එක සර්වේ එකක් කරා 10000ක සාම්පල් එකක් අරගෙන එයාපෝට් සර්වේ එක අනේ සර්වේ එකට අනුව ඩොලර් 148යි ශ්‍රී ලංකාවේ සංචාරකෙක් වියදම් කරන්නේ එක සංචාරකෙක් දවසකට. ඒක ගත්තොත් අද ඩොලර් එක රුපියල් 300යි. එහෙම කැල්කියුලේට් කරලා බැලුවත් රුපියල් 44400ක වියදමක් සංචාරකෙක් දරනවා. මම මේ කියන්න ලෑස්ති වෙන්නේ ලෝකයේ ආර්ථිකය වෙනස් වෙලා. දැන් අපි ගත්තොත් අනිකුත් රටවල් කලාපේ වියට්නාමයේ ගත්තොත් ඩොලර් 120යි එක දවසක වියදම. 115යි තායිලන්තයේක. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මාලදිවයින එක ටිකක් වෙනස් තත්වයක් තියෙන්නේ. ඉහළ සංචාරක අත්දැකීමක් දෙන තැනක් දූපත්. ඉතින් මෙතන ඩොලර් 250ක් වගේ තත්වයක් තියෙනවා. අපි කැම්බෝඩියා ගත්තොත් ඒ ඩොලර් 100යි. දැන් එතකොට මේ කැම්බෝඩියා වලට එහෙම නැත්නම් වියට්නාමයට මැලේසියාවට වඩා හොඳ නියම රටක්ද තිබුණේ මෙතන. ඒ නිසා අපි දන්නවා මේ අපේ රටේ 2022 බංකොලොත් තුනත් එක්ක අපේ ඩොලර් එක්ස්චේන්ජ් රේට් එක විශාල වශයෙන් රුපියල අවප්‍රමාණිත ලක් වුණා. අන්නේ ඒ බලපෑමත් එක්ක තමයි මේ ඒක පුද්ගල වියදම දෛනිකව සංචාරකයේ ඩොලර් 148කට අඩු වෙලා තියෙන්නේ. එහෙම නැතුව මේක මේ අපේ ආණ්ඩුව හින්දා වෙච්ච සිද්ධියක් නෙමෙයි. ඉතින් ඒ අවබෝධය ලබා ගන්න නුවණ පෑදෙන්න කියලා විපක්ෂයට මම මේ වෙලාවේ දැනුම් දෙන්න කැමතියි. දැන් අර මෙතන කීප අවස්ථාවක සඳහන් වුණා විශේෂයෙන් මේ අපේ සංචාරකයන්ගේ පැමිණීමට දැන් අර මන්ත්‍රීතුමියක් උදේම කියලා ගියා. සංචාරක මේක අපි පොඩි දූපතක් ලෝකේ තියෙන. අපිට ගේට්ටු දෙකයි මෙතෙන් දෙන්න තියෙන්නේ. එකක් පෝට් එක අනිත් එක එයාපෝට් එක. දැන් පෝට් එකේ ගේට්ටුවෙන් ඇතුළට එන්න බැරි නම් තවත් එන්න බෑ තමයි. දැන් මේ ප්‍රවර්ධන වැඩසටහන් කරේ නැල්ලු. දැන් අපි එක සතියකට ගුවන් යාන ඉල්ලීම් විශේෂයෙන් මේ වින්ටර් චාටර් ෆ්ලයිට්ස් අපි 30 40ක් කැන්සල් කරන්න වෙලා තියෙනවා අපිට. ඒකට හේතුව තමයි මේ එයාපෝට් එක එක්ස්පෑන්ඩ් කරගන්න බැරි වෙච්ච එක. එතන නාමල් මන්ත්‍රීතුමා උදේ සඳහන් කරලා ගියා. ඒගොල්ලන්ගේ ඇමතිවරු තමයි කප්පන් ඉල්ලලා ජයික සමාගම ආපහු ගියේ. ඊට පස්සේ ඒක ආයෙත් එනකොට ඊළඟ ජනාධිපතිවරයාත් එයා ආයෙත් ඇමති කරුවා ජයිකට ආයෙත් ගියා. ඒවට උදව් කරපුවායි තමයි ওই වාඩි වෙලා දැන් අපිට වැඩි බල කියන්නේ මෙතන. ඒ නිසා මම කියන්න කැමති විශේෂයෙන්ම අපේ ගුවන් තොටුපළේ එළමෙන වසරේදී ගුවන් තොටුපළේ ටර්මිනල් 2 එකේ expansion project එක අපි ආරම්භ කරනවා. ඉතින් ඒකත් එක්ක තමයි දැන් දැනට ඇත්තට අපිට අභියෝගය වෙලා තියෙන. එහෙම නැත්නම් අපිට දැන් අද ගිය අවුරුද්දේ සංචාරකයෝ මිලියන 2ක් ආවේ දෙසැම්බර් 26 වෙනිදා. අද නොවැම්බර් 17 අද ලක්ෂ 20 ආවා. අපිට දැන් අපි දන්න සාමාන්‍යයෙන් 280,000කට ආසන්නෝ මේ මාස දෙකේ එනවා. දැන් winter season එක flights 10ක් විතර එනවා සතියට මත්තල airport එකට. ඉතින් මෙහෙම ගත්තොත් අපිට අර ෆ්ලයිට් 30-40 අපිට accommodate කරන්න පුළුවන් වුණා නම් කටුනායක අපි අනිවාර්යෙන් 3 million target එකට යන්න තිබුණා මේ අවුරුද්දේ. හැබැයි අවාසනාවකට අන්නේ එහෙම මේ රටේ අනාගතය දිහා බලලා ලෝකයේ කර්මාන්තවල දියුණුව බලලා අපේ ගුවන් තොටුපළ දශක ගණනාවක් අපිට පුළුල් කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ ව්‍යාපෘති අපිටම ඇවිල්ලා දැන් කරන්න වෙලා තමයි තියෙන්නේ. ඉතින් එහෙම අභියෝගයක් මිසක් එහෙම නැතුව අපේ ප්‍රවර්ධනයේ එහෙම නැත්නම් සංචාරකින්ගේ පැමිණීමේ එහෙම නැත්නම් අපේ රටේ සංචාරකයින් පිළිබඳව ශ්‍රී ලංකාව පිළිබඳව තියෙන අවබෝධයේ ගැටලුවක් නිසා නෙමෙයි මේ ප්‍රමාණයේ අපිට මේ ඉලක්කය සපුරා ගන්න බැරි වෙලා තියෙන්නේ. ඊළඟට කතා කරා මෙතන ටුවරිස් හැරස්මන්ට් ගැන. අපිට මතකයි ඉතිහාසයේ කොහොමද මේවා වුනේ කියලා. තරුණ සංචාරක යුවලක් ලංකාවට ආවට පස්සේ අර පාදට දේශපාලකෙක්ට අපයෝජනය කරන්න ඕන නම් ඒ තරුණයා මරලා දාලා අපයෝජනය කරලා දූෂණය කරලා අපේ රටේ ඉමේජ් එක ජාත්‍යන්තර වශයෙන් කළු කරපු දේශපාලකයන්ගේ මේ සපෝට් ගත්තයි තමයි දැන් අපිට අවිල්ලා කියන්නේ අපි ටුවරිස් හැරස්මන්ට් සිද්ධියක් ඊයේ පෙරේද එහෙම රටක වෙන්න පුළුවන්. එක්කෙනෙක් දෙන්නෙක් වාර්තා වුණා. ඒ අය මේ වෙනකොට අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. තිරුකෝල් වලින් එක්කෙනෙක් ගත්තා. අනිත් එක්කෙනා ඊයේ රෑ 12 වෙනකන් බලන් ඉඳියා පොලිසිය ගෙදර ගිහිල්ලා ආවෙ නේ. අද උදේ මහනුවර සංචාරක පොලිසිය එකකට ඇවිල්ලා බාර වෙලා තියෙනවා. ඒගොල්ලන්
නීතිය කියලා කාලේ පාව විනාඩි 2යි කරු.
ඒගොල්ලන් ආරක්ෂා කරා. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමනි අපේ අපේ රටේ සංචාර කර්මාන්තයට අදාළ විශේෂයෙන් අපේ රටේ කීර්තිනාමය පවත්වා ගන්න ඉහළට ගන්න අවශ්‍ය මැදිහත් වීම විශේෂයෙන් නීති ක්‍රියාත්මක කිරීමන්සෙන් අපි සහතික කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා සඳහන් කරා මේ පුංචි ව්‍යාපාරිකයින්ට අපි කරදර කරනවලු ඒගොල්ලන්ගේ නෑ. මොකද්ද මේ වෙන්නේ? අපි දන්නවා අපේ රටේ සංචාර කර්මාන්තේ විතරක් නෙමෙයි අපේ රටේ ප්‍රයිවට් බස් එක ගියොත් ඕගොල්ලන් දන්නවා ඇති කප්පන් දීගෙන යන්න ඕනේ මගේ දිග. මේගොල්ලන්ට කප්පන් දෙන ඒ කප්පන් එකතු කරලා මේගොල්ලන්ට දෙන අය බීච් එක පුරා වපුරලා ඉන්නවා. අර මූදේ පාවෙලා ඉන කුඩු අහුලගෙන විකුණන එහෙම කණ්ඩායම් මේගොල්ලන් දාලා තියෙනවා. ඉතින් මෙන්න මේවා අක්‍රමවත් අක්‍රමවත් සංවර්ධනයක් අපේ මුහුදු තීරවල සිද්ධ වෙලා තියෙනවා. අනේ ඒක ක්‍රමවත් කරන්න අවශ්‍ය වැඩසටහන් අපි ක්‍රියාත්මක කරලා තිබෙනවා. හැබැයි එතනදී කිසි කෙනෙක්ට ව්‍යාපාරවල නිරත වුණ අය පහුගිය දවසකත් අපි වැලිගම ගිය වෙලාවේ අපි දැන් අරමුදල් යොදවලා එතන නැවත අර සර්ෆින් ස්කූල්ස් කරන ඔපරේටර්ස්ලාට අපි එතන ඉදිකිරීමක් කරනවා. ඒ අයට ලබා දෙනවා. නැතුව ඒවා එක බිස්නස් කරන්න අපේ අපේ කවුරුත් යන්නේ නැහැ. අපේ ඇමතිවරු මන්ත්‍රීවරු එහෙම නැත්නම් අපේ ගෝලියෝ ඒවට අපි දාන්නේ නැහැ. ඒ වගේම ඔය උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳව සඳහන් වුණා. 2025 මේ කතාවම ආව මට මතකයි රුපියල් මිලියන 55ක් අපි 2025 මේ ප්‍රදේශයේ අපි අමාත්‍යාංශයේ අරමුදල් වලින් වෙන් කරලා තිබුණා. මේ අවුරුද්දේ අපි ඒක ඩොලර් රුපියල් මිලියන 131 දක්වා විවිධ සංවර්ධන ව්‍යාපෘති ඊට අමතරව දැවැන්ත ක්‍රීඩාගාර පරිසරයක් යාපනයේ ස්ථාපිත වෙනවා. ඒ අවට මේ වෙනකොට අපිත් එක්ක සාකච්ඡා වෙනවා ආයෝජකයින් මේ ප්‍රදේශයේ ආයෝජනයේ සංචාරක ශේෂ්ත්‍රය ඉලක්ක කරගෙන ඩෙල්ෆ් දූපත ඒ බෝට්ටු සේවය සෝලා සහ ස්ටෑන්ඩඩයිස් කරන්න අපි මේ වෙනකොට වැඩ කරමින් ඉන්නවා. ඉතින් මේ ප්‍රදේශවල මන්නාරම විශේෂයෙන් ලෝක බැංකුවේ ඩොලර් මිලියන 100ක ආධාරය යටතේ වැඩි ප්‍රමාණයක් යාපනයේ දිස්ත්‍රික්කයේ වෙනතන නොදෝන් ප්‍රොවින්ස් එකේ ඩෙවලොප්මන්ට් එකට සංචාරක ශේෂ්ත්‍රයේ යොදවන්න අපි එකම වෙලා සාකච්ඡා කරලා මේ වෙනකොට කටයුතු කරමින් ඉන්නවා.
කරුණේ ජයමතිතුමනි ඔබතුමාගේ කාලය අවසానයි.
අවසාන කරනවා ගරු සභාපතිතුමනි විශේෂයෙන් අපේ ගායත මන්ත්‍රීතුමා සඳහන් කරා රුපියල් මිලියන 500ක් අරගෙන තියෙනවා කියලා ටූරිසම් ෆන්ඩ් එකෙන්. අපි ඒක වෙන් කරලා තියෙන්නේ පුහුණුවට. විශේෂයෙන් අපි දන්නවා 2030 වෙනකොට අපිට ලක්ෂ 8ක වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා මේ ශ්‍රේෂ්ඨයේ වැඩ කරන්න ඕනේ. අපි මේක සමෘද්ධි අධිකාරියත් එක්ක සම්බන්ධ කරලා සත්කාරයේ ශ්‍රමසේනා කියලා වැඩපිළිවෙලක් ආරම්භ කරලා සමෘද්ධි පෞලක දිලිඳු පෞලක දරුවෙක් තෝරගෙන මේ සංචාරක ශ්‍රේෂ්ඨයේ රැකියාවක් දෙන්න අවශ්‍ය පුහුණුව අපේ ටර්චරි ඇන් වොකේෂනල් එඩියුකේෂන් කමිෂන් එකත් එක්ක ඒකාබද්ධ වෙලා ඒ පුහුණුව ලබා දෙන්න අවශ්‍ය මුදලක් විදිහට තමයි මේක පාවිච්චි කරන්නේ. ඉතින් වතුකම් කරුවට රුපියල් 200ක් ගෙවන්න එපා කියපු විපක්ෂයේ මම හිතන්නේ දිලිඳු පෞලක දරුවෙක් රැකියාගත කරන්න අවශ්‍ය පුහුණුව දෙන්න මුදල් වෙන් කිරීම ගැන විරුද්ධ වීමට අපි පුදුම වෙන්න ඕනේ නැහැ. එමකොට ඒගොල්ලන්ට අවශ්‍යයි මේ වතු දිලිඳුකම ඒ වගේම අපේ ප්‍රජා දිලිඳුකම දිගටම පවත්වාගෙන ගිහිල්ලා ඒගොල්ලන් කරපු දේශපාලනේ දිගටම කරගෙන යන්න. හැබැයි අපි ඒක ඉවර කරනවා මේ අයවැයත් එක්ක විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශයට අදාළව දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් අපි ක්‍රියාත්මක කරලා සංචාරක ශේෂ්ත්‍ර ඉදිරියට මෙහෙවන්න අපි කටයුතු කරනවා ගරු සභාපතිතුමනි. බොහොම ස්තුතියි.
ඔව් ගරු මන්ත්‍රීතුමා.
යෝජ්‍යමත්තුමනි මම සඳහන් කරේ පුහුණු ශ්‍රමිකයින් අවශ්‍යයි පුහුණු කරන්න කියලා. ඔබතුමා මේ පොට වරද්දගෙන. මට එහෙම වැරදිලා නැහැ තාම.